මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා මහේෂ් බණ්ඩාර මහතා ඇතුළු සහෝදර සහෝදරියන් දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් පරලොව සපත් ඥාති පිරිසවන මීට වසර 9කට පෙර වියෝ වූ DM ගුණසේකර ආදරණීය පියාණන්ගේ මේ වස 16 වන දිනට යෙදෙන 91 වන ජන්මදිනය වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කරනු ලබන අතර එතුමාටත් පරලෝ සපත් මෑණියන් වන ඉන්ද්‍රාණි ගුණසේකර මෑණියන්ට සහ නන්දන බණ්ඩාර සොහොයුරාට මේ උතුම් ධර්ම දානමය කුසල් අනුමෝදන්ව භවකාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සුවේ සාක්ෂාත් වේවා. සුජීවත්ව වෙසෙන ඥාත හිතමිතුරු පිරිසවන දායකත්වයේ දරුව පින්වතුන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. සියලු දෙවි රැකවරණේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් උන් වහන්සේගේ දෙමාපියන්ටත් මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරනා වූ ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාටමත් ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේ වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මහේෂ් බණ්ඩාර මහත්මා සහෝදර සහෝදරියන් ඇතුළු පින්වත් පිරිසයි අද දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මහේෂ් බණ්ඩාර මහත්මා ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ ධර්ම දානමේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. හොඳයි, දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ලෝකේ දන් දෙනවා කියන එක, සිල් රකින්නවා කියන එක, භාවනා කරනවා කියන එක බුද්ධ ශාසනයේ නෙමෙයි පෙන්වලා දීලා තියෙන්නේ. ඒවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තිබුණා. දැන් අද වුණත් දන් දෙන එක ඕන කෙනෙක් කරනවනේ. පරිත්‍යාගශීලීකමට ආගම් අවශ්‍ය නැහැ. ජාති කුල මලෙහිම අවශ්‍ය නැහැ. Tamanට තියෙන දේවල් සමහර මිනිස්සු පරිත්‍යාග කරනවා. සිල් රකින්නවා කියන එක වුණත් ඒකට ආගමික හැඩයක් නෑ ඇත්තටම. දැන් බුදුරජාණන් වහන්සේ පන්සිල් වදාළේ නැහැ ඇත්තටම. ඒවා මේ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ සමකාලීනව තිබිලා තියෙනවා. ඒවට අපි කියන්නේ ආදි බුදු සමය කියලා. බුදුරජාණන් වහන්සේට කලින් විවිධාකාර මිනිස්සු පන්සිල් රැකලා තියෙනවා. දැන් හොඳ උදාහරණ ඉතින් බෝධිසත්වයන් වහන්සේ මෞකුසට එනකොට අම්ම සිල් සමාදන් වෙලා හිටියලුනේ. සිල් සමාදන් වෙලා හිටියේ නැත්තම් බෝධිසත්වෙක් අම්මගේ කුසට එන්නේ නැහැ කියනවනේ. පෙහෙවස් සමාදන් වෙලා හිටිය කියලා තියෙන්නේ. එහෙනම් මේ පෝයට පෝයට සිල් සමාදන් වෙන එක බුදුරජාණන් වහන්සේ වදාළ එකක් නෙමෙයි. ඒක අපි ලොකුවට ඔළුවේ තියාගෙන ඉන්නවා මේ බුදුරජාණන්සෝ අදාළ කියලා. එහෙනම් බුදුරජාණන්සෝ නොඅදාළද? නෑ, නොඅදාළෙත් නෑ. ඇත්තටම ඔය ආජීවකයන්ගේ, ජටිලයන්ගේ, පරිබ්‍රාජකයන්ගේ, නිගණ්ඨයන්ගේ සිල් තිබිලා බුදුරජාණන් වහන්සේ නමක් කරන්නේ සමකාලීන භාරතීය ඉගැන්වීම් වලට නව ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන ගමන් විද්‍යා විමුක්තිය කියන්නේ. කෝක නොකොළොත් කරන්න බෑ මේ වැඩි. සමකාලීන භාරතීය ඉගැන්වීම් වලට, සමකාලීන භාරතීය ඉගැන්වීම් වලට පින්වත්නි ප්‍රතිචාර නොදක්වා නිවන ගැන කියන්න බෑ. විශාල විරෝධාකල්පයක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේව, බුදුරජාණන් වහන්සේට කොයිතරම් විරෝධයක් ඒ කාලේ තිබුණද? මිනිසු ඔක්කොම දාන් දීලා නැහැ. ඔක්කොම බුදුරජාණන් වහන්සේව පිළි අරගෙන නැහැ. ඉතින් සමහර ගම් පිටින් බුදුරජාණන් වහන්සේට විරෝධය පාලා තියෙනවා. ඒ කියන්නේ සමහර වස් කාලවල එහෙම බුදුරජාණන් සෝදාලේ මේ මහණෙනි මේ කොහෙවත් වඩින්න එපා, ඒ කාලෙට ඔය කොහේ හරි කමක් නැහැ, වස්සාන ඍතුවේ හුදෙකලාවින්ට එළියට යන්න එපා වැඩි කියලා. ඇයි? ඒකට විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ වැසි පිණ්ඩපාතේ වඩිනවා, අලුත් සම්ප්‍රදායක් උගන්වනවා කියලා විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු හැම විරෝධය පාලා තියෙනවා. ඒ කියන්නේ මේ බුදුරජාණන්සේව පිළි අරගෙන නැහැ ගොඩක් අය. ඉතින් බුදුරජාණන්සේ කියන්නේ සරුවඥතා ඥානයක් තිබ්බ කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමකාලීන භාරතීය ඉගැන්වීම් වලට ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරනවා. ඒක හැබැයි බුදුදහමේ ප්‍රධානික නෙමෙයි. ප්‍රධානික මොකද්ද? විද්‍යා විමුක්තිය. ප්‍රධානික මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක තමයි අපේ ප්‍රධානික. ඒ ප්‍රධාන කාරණේ වෙනුවෙන් අවශේෂ කාරණා බොහෝමයක් කරන්න වෙනවා. මොකද මිනිසුන්ගේ චින්තනය වෙන මානයකට හුරු කරන්නේ නැතුව අර පරණ සුපුරුදු වැඩපිළිවෙල ඇතුළෙම විද්‍යා විමුක්තියට ශ්‍රාවකයව ඇදලා දාන්න බෑ ඇත්තටම. ඒ දෘෂ්ටි කඩන්න ඕන. ඒ දෘෂ්ටි කඩන් නැතුව මේ උපේක්ඛාසහගත වීම ඇතුළේ සදාතනිකව දුක නිමා කරලා ලෝකයෙන් නික්මීම ගැන කියන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳටම තේරෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා. මිහිඳු හඳු ලංකාවට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනියෙන්ම ධර්මයේ කියාගෙන යන අතරේ කරා තව දෙයක්. මොකද්ද? ශ්‍රී මහබෝධිය වැඩම කෙරෙව්. ඒ තමයි ප්‍රතිසංස්කරණේ. ශ්‍රී මහබෝධිය වැඩම කිරීම විමුක්තියට කිසිම ආයුරකින් සම්බන්ධ දෙයක් නෙමෙයි ඇත්තටම. ලොකු මේ ජීවිතේ ඍජුව කිසිම සම්බන්ධයක් නැහැ. මේ නිකෙලෙස් වීම ගැන, සදාතනිකව නිවීම ගැන, පිරිනුවන් පෑම ගැන, දුක ඉවර කරපු උත්තමයන් වහන්සේ නමක් මොකටද මේ ආයේ මහන්සි වෙලා ශ්‍රී මහබෝධිය වැඩම කළේ? ආය උන්වහන්සේ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත්තේ බුද්ධ කාලේ මේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට ගස්ගල් වලට වැඳගෙන හිටපු මිනිසු හිටියා. ඔය මිනිසුන්ගේ දෘෂ්ටිය කඩන්ට ලේසි නෑ. ඒගොල්ලන් එක්කම එකතු වෙලා ඒගොල්ලොන්ගේ ක්‍රමයම බුද්ධ ශාසනය ඇතුළෙන් ඉස්මතු කරන්න ඕන තැන් තියෙනවා. මිනිසු හුඹස් වලට වැඳ වැඳ ඉඳලා තියෙනවා. ගල් වලට වැඳ වැඳ ඉඳලා තියෙනවා. පර්වත වලට වැඳ වැඳ හිට ඉඳලා තියෙනවා. ඉතින් මේ මිනිසුන්ට නව ප්‍රතිසංස්කරණයක් කරන්නේ නැතුව කොහොමද පින්වත්නි රහතන් වහන්සේලා ගැන උගන්වන්නේ? ඔය අතර මිනිස්සු ඒ කාලේ අපි දන්නවනේ චිත්තරාජ කාල වේල වගේ මේ මහා දියුණුයි දියුණුයි දියුණු జాතියක් අපි කියලා මන් දෙක් අර පෞගේ කාලෙක මිනිස්සෙක් කියනවා. මේ දියුණු ජාතියක් තිබ්බලු ඒ කාලේ. මිහිඳු මහරහතන් වහන්සේගෙන ඇවිල්ලා අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ උගන්නලා මිනිසුන්ට තිබුණු සුව පහසු ජීවිතේ නැති කරලා. අනිත්‍යයි අනිත්‍යයි කියන්න ඉගැන්වාද කියලා දන්නෙත් නෑ අපි. ඒ වගේම සුවපහසු ජීවිතයක් තිබ්බද කියලා නම් අපි දන්නේ. හැබැයි රජ්ජුරුව දඩේමී ගියපු බව නම් අපි දන්නවා. රජ්ජුරුව පොයේ දවසේ විනෝදෙට අසෙල්ලමට සතු මරාපු කමක් තිබ්බ බව නම් අපි දන්නවා. ලංකා ඔන්න ප්‍රශස්තකම ලංකාවේ තිබ්බ. මිහිඳු මහරහතන් වහන්සේ මෙහිට වාඩිනකොට ලංකාවේ මිනිස්සු ප්‍රශස්තයි කිව්වට චිත්තරාජ කාල වේල වගේ මේ යක්කුන්ට කෑග ගහ ඉඳලා තියෙයි. ඒගොල්ලන්ට තමයි වැඳ වැඳ ඉඳලා තියෙයි. දියුණුයි කිව්වට. ඇත්තටම දියුණු කළේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ණය පියවන්න නම් බෑ ලංකාවේ මිනිසුන්ට. මං දැක්ක පෙරේද මේ පෞගියදා එක්තරා පැවිද්දෙක් කියනවා මිහිඳු මහරහතන් වහන්සේ ආවේ දේශපාලන ඩීල් එකකට කියලා. එහෙම කියලා කියනවා. ඉතින් ඒවට මම බැලුවා මේවට මිනිස්සු මොනවද කියලා තියෙන්නේ. ඒවට මිනිස්සු ඒවා ඕ ඇත්ත තමයි මෙන්න බණ මේ වගේ හාඳුරුලගෙන් තමයි බණ ආන්න ඕන කියලා යටින් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් සෝවාන් වෙන්න බෑ තමයි. ලංකාවේ මිනිසුන්ට සෝවාන් වෙන්න බෑ ඇත්තටම. මිහිඳු මහරහතන් වහන්සේ ආවේ දේශපාලන ගනුදෙනුවකට නම්. මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න ඕනේ ලංකාවේ වැඩේ ඉවර කරලා. ධර්මාශෝක රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේව පාවිච්චි කළේ දේශපාලන අර්ථයක් සම්පූර්ණ කරගන්න නම් පුතත්නි. මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න ඕනේ ලංකාවේ. පිරිණුවම් පෑවේ මිහිණි පින්වත්නි. පිරිනුවම් පැවි මිහිනි වැඩ හිටියේ සෑගිරියේනි අවසාන කාලේ. ඔගොල්ලෝ අහලා තියෙනවද ලංකාවේ රජවරු පිටත් කරලා ඇරියා තමයි. දැන් සමහර වෙලාවට ඔය සමහර පිරිස ඉන්දියාවට පිටත් කරලා ඇරියා. දැන් 13 වසරෙම වැඩම කරන්නේ පිටත් කරලා යවුවා. එහෙන් මෙහෙට ගෙන්න ගත්ත දෙයක් තියෙනවා මිස මිහින් හිට යවපු දෙයක් තියෙනවද බලන්න. අඩුම මිහිඳු මහරහතන් වහන්සේ එක නිකන් තමන්ගේ මේ නිකන් පිටුවහල් කරලා ආපු ගමනක් නෙමෙයිනි. එළවලා හැම නිමීනි ආවි. අහලා තියෙනවද නිකන් ගියා ගිහින් එන්න ගියා. පින්වත්නි ආවා ආවාමයි. ආය වැඩි නෑ. ඔන්න ඔය වගේ අසත්පුරුෂ කතාත් කියන ලංකාවේ අසත්පුරුෂයෝ ඉන්න නිසා තමයි ලංකාව යාන්තම් මේ මට්ටමින් ওই ගැට ගැහිලා තියෙන්නේ. නැත්තම් ලංකාව මෙහෙම නෙමෙයි බොහොම සශ්‍රීක වෙන්න ඕන. බුදුම විදියට මේ පැවිද්දොත් එකතු වෙලා ගිහියොත් එකතු වෙලා මේ බුද්ධ ශාසනයට බුදුම තරම් ගරහන. බුදුම තරම් ගරහන. එහෙම ගරහා ගරහා තමයි බුද්ධ ශාසනය මෙලිලා ඉන්නේ. ඒ නිසා පින්වත්නි අවංක වෙන්න ධර්මයට. ඒ ධර්මයට අවංක නොවුනොත් මේ ධර්මය ඉදිරියට දියුණු කරගෙන යන්න බෑ. තමන්ගේ බඩගෝස්තරවාදයේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේව ධර්මය ආර්ය සංඝයාව මගපලලාබින්ම රහතන් වහන්සේලාව පාවිච්චි කරන්න එපා. මොකද ඒගොල්ලන්ගේ චින්තනෙ ඔයාලට තේරෙන්නේ නෑ ඇත්තටම. සත්‍ය අවබෝධයට පත්වෙච්ච මුනිවරයෙක්ගේ සිත ඔයාලට තේරෙන්නේ නෑ ඒක. මේ සත්‍ය අවබෝධය කියන්නේ ලෝකයට අදාළ තත්ත්වයක් නෙමෙයි. කෙලෙස් එක්ක හැප්පි හැප්පි කෙලෙසුන්ට වටිනාකම් දිදි කෙලෙසුන්ගෙන් අභ්‍යන්තරේ රත් කරගෙන ඉන්න අපිට නිකෙලස්කම ගැන හරියටම තේරෙන්නේ නැහැ. නිකෙලස් උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය තේරෙන්නෙත් නැහැ. තේරුම් ගන්න උත්සාහ කරලා වැඩක් නැහැ. ඒ ස්වභාවය තමන්ගේ ස්වභාවයක් බවට පත් කරගන්න පිළිවෙත් පුරනවා හැර ප්‍රතිපත්තිය විතරයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රතිපත්තිය පුරලා පුරලා කවුරු හරි කෙනෙක් කියනවා නම් අනේ හාඳුරනේ මං ඔය ප්‍රතිපත්තිය පිරුවා ප්‍රතිඵල ලැබෙනවා නම් මටයි ප්‍රතිඵල ලැබෙන්න ඕන. කෝ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ප්‍රතිඵල නැහැ. මං ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලයි මේක කියන්නේ කියනවා නම් ඔන්න අපිට පොඩ්ඩක් ඒ ගැන සලකලා බලන්න පුළුවන්. ඇයි යවඩලානේ? යවඩලා. සම්මා දිට්ඨිය වඩලා, සම්මා සතිය වඩලා, සතර සතිපට්ඨානෙ දිනු කරලා, පටිච්චසමුප්පාදේ ඔස්සේ විමසලා බලලා. කතා කරද්දි තේරෙනවා අවංකව වඩලා. ඉතින් වඩලා ඉවර වෙලා කියනවනම් මේ ඔය කියන තරම් ප්‍රතිඵලයක් නැහැ කියලා කියනවනම් අපිලි මේක වඩපු කෙනෙක් කවුරු ගරහනවද බලන්නකෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තාක් දුරට දියුණු කරගෙන ඉස්සරහට ආපු කෙනෙක් කවදාවත් ඔයාලට හම්බෙලා තිනවද භාග්‍යතුන් වහන්සේට ගරහනවා? ගරහන්නේ මොකද? යාට ප්‍රතිඵල තියෙනවා බුද්ධ ශාසනයේ. අරහත්වේ කරා නොගිය වෙන්න පුළුවන්, අනාගාමි නොවුණා වෙන්න පුළුවන්, සෝවාන්වත් වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි ගරහන්නේ යාට තේරෙනවා මේ ධර්මීය තමන්ව නිවන බව. මේ ධර්මයේ තුල වාසය කරන තාක්කල් තමන්ව නිවෙන බව. මේ ධර්මයේ තුල තමන්ව වාසය කරන තාක්කල් තමන්ව නිවෙන බව තමන්ටම තේරෙනවා. ඉතින් නොවඩන කෙනෙක් නිවෙන්නේ නැහැ. නොවඩන කෙනෙක් නිවෙන්න බෑනේ. මොකද මේ බුද්ධ ශාසනය කියන්නේ ප්‍රාර්ථනාවකින් අත්පත් කරගන්න දෙයක් පුළුවන් දෙයක් නෙමේ, ප්‍රතිපත්තියෙන් අත්පත් කරගන්න ඕන දෙයක්. ප්‍රතිපත්තිය. අනිත් එක තමයි ලංකාවේ ගොඩාක් දෙනෙකුට මේ ධර්මය ඉස්සරහට මේ ධර්මය ඇතුලේ දියුණුවක් කරා යන්න බැරි. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේට ගරහා කරන ගමන් තමයි ප්‍රතිපත්තිය හොයන්නේ. ධර්මයට සංඝයාට කොච්චර ගරහනවද බලන්න. සංඝයාට පුදුම තරම් ගරහන. පුදුම තරම් ගරහනවා. ඉතින් ඒ ගරහන ගමන් එයා කියනවා මේ මම ඉන්නේ ධර්මයේ කියලා. එතකොට එයාට ධර්මයේ වැඩෙන පින්වත්නි හොඳට බලන්න, යම් කෙනෙකුගේ ගුණය මත තමයි ඕගොල්ලන්ට ඒ ඕගොල්ලන්ගේ ඇතුළාන්තයේ අරබුදේ පැටලෙන්නේ. ඒ ගුණය අපිට එළිය හොයන්න බැරි නිසා හොඳම දේ ලෝකෙට ගරහා නොකර ඉන්න එක. ඒ ගුණය අපිට, ඒ කියන්නේ එයා ඒ ගුණය මත වාසය කරන කෙනාට යම් කෙනෙක් කරන දේ, දැන් අපි හිතමුකෝ ඒ කරන දේ ප්‍රබලතාවයේ තීරණය වෙන්නේ ඒ ප්‍රතිග්‍රාහකයාගේ ගුණවත්කම මත. ඉතින් ගුණවත්කම් කියන්නේ බාහිර උපමට්ටම් වෙච්ච එකක් නෙමෙයි. දැන් හතර සතිපට්ඨානේ වඩනකම බාහිරින් හොයන්න බෑ ඇත්තටම. චිත්ත සමාධියේ ස්වභාවය බාහිරින් හොයන්න බෑ. කෙලෙස් දුර්වලයිද කියන එක බාහිරින් හොයන්න බෑ. මොකද කෙලෙස් ඔක්කොම සම්බන්ධ ඇතුළට, චිත්ත සමාධිය සම්බන්ධ ඇතුළට, සතිපට්ඨානි වඩන එක සම්බන්ධ අභ්‍යන්තරයට, ප්‍රඥාවෙන් විමසන එක අයිති ඇතුළට. එළියෙන් හොයන්න බෑ. මේ ලංකාවේ මිනිස්සු ලෑස්ති ඔක්කොම භෞතිකවාදීවම කියව කියවා බලන්න. දැන් ඉන්නවා කොටසක් යා භෞතික සීමාව ඇතුළේ විතරයි ඔක්කොම ලිහන්නේ. භෞතික සීමාව ඇතුළේ විතරයි. ඉතින් එයා දේවත්වයෙන් වගේ අදහන්නේ භෞතික විද්‍යාව. එයා කියන අපිට ආගමක් නැහැ, ආගමක් නැහැ කියලා. නමුත් එයා අදහන්නේ භෞතික විද්‍යාව. ආගමක් නැහැ. ඉතින් ඒ භෞතික සීමාව ඇතුළේ ලෝකයට ප්‍රශ්න ලිහන්න ගිහින් ලැබිලා තියෙන්නේ මොනවද? ලැබිලා තියෙන්නේ වදක චිත්තය විතරයි. බලන්නකෝ ලෝකෙ යුද්ධ කරගන්න එක විතරයි නී ලෝකෙට තියෙන්නේ. දැන් මේ දවස්වල ඉන්දියාවත් ගහගන්නව නේද? ලෝකෙට මොනවද ලැබිලා තියෙන්නේ? ලෝකෙට ලැබිලා තියෙන්නේ ද්වේෂය විතරයි. ලෝකෙට ලැබිලා තියෙන්නේ වෛරය විතරයි. ලෝකෙට ලැබිලා තියෙන්නේ වදක චිත්තේ විතරයි. ඒ වදක චිත්තේ මත පිහිටා ඒගොල්ලෝ ලෝකේ නැසීමේ අර්ථයෙන් ආයුධ නිෂ්පාදනය කරන්නේ පින්වත්නි පුද්ගලයෝ නලවන්න නෙමෙයි, නැසීමේ අර්ථයෙන්. නසන්නෙමී කියන අර්ථයෙන්. වදක චිත්තය තමයි ආයුධවල කතාව. ඒ කියන්නේ ආයුධ වෙළඳාම් කරන එක බුද්ධ ශාසනයේ අධාර්මික වෙළඳාමක් විදිහට පෙන්නන්නේ. ඉතින් ගුණය මත, ඒ කියන්නේ සාමාන්‍ය සතෙක් මරනවට වඩා අම්මා කෙනි අම්මව මරණ එක ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ ඇයි? ගුණවත්කම මත. මාතෘත්වය කියන්නේ මහ විශාල කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව, පරාර්ථය තියෙන. තමන්ගේ දරුවට පරාර්ථයනේ තියෙන්නේ. එයාට එයාගේ අම්මා මරණ එක ආනන්තරීය පාප කර්මයක් වුණාට වෙන කෙනෙක් මරණ එක පාපයක්, ආනන්තරීය පාපයක් වෙන්නේ නැණි ඇයි? ඒ කියන්නේ පින්වත්නි තමන් විසෙහි මෛත්‍රී සාගත කරුණා සාගත උපේක්ඛා සාගතව වැඩ කරපු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ අතේස වෙනවා නම් ආයුදේස වෙනවා නම් ඒක එයා ඒක හරීම අකුසලතාවයක් වෙන්නේ අම්මගේ ගුණේ මත. එතකොට ඒ අම්මා මම දිහා තමන් දිහා ඒ වගේ මෛත්‍රී සාගතව කරුණා සාගතව උපේක්ඛා සාගතව බැලුවට පරාර්ථකාමීව බැලුවට පරාර්ථය කියන්නේ මගේ කුසට ඕන්නේ දරුවගේ කුසට ලැබුණොත් ඇති. මේ පරාර්ථය බලන්න. ඒ පරාර්ථය නිසා තමයි අම්මා උදෙසා දරුවා යම් දෙයක් කරනවා නම් ඒක බලවත් අකුසලයක් වෙන්නේ. දැන් ওই සංඝයාට එහෙම යමක් කළොත් ඒක මහා බරපතල අකුසලයක් වෙන්නේ ඇයි? ඒක මේ ස්වාමින්වහන්සේලා බඩවඩා ගන්න කියන කතාවක් නෙමෙයි. ඒක අකුසලයක් වෙන්නේ ස්වාමින් වහන්සේට පවතින්නේ මේ ලෝකයේ ගැන උපේක්ෂාවක්. උපේක්ෂාවක්නේ පවතින්නේ. අම්මව අතෑරලා තාත්තව අතෑරලා ගෙදර අතෑරලා ඕලාරික කාමයන් අතෑරලා ආපුකමක් තියෙන්නේ. ඒ ආපුකම ඇතුළෙත් යම් භික්ෂුවක් ධර්මීය තුල ඉන්නවනම් වඩලා තියෙන්නේ ගුණමයි. ඒක ඇතුළේ මහා පුදුමාකාර කරුණාවක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. මෛත්‍රියක් තියෙනවා. ඒක ඇත්තටම මේ මුළු මහත් සත්ව ප්‍රජාව කිරීම ඇති වෙච්ච එකක්. ඒක නිසා තමයි උන්වහන්සේගේ වචන පවා බලවත්. දැන් සමහර වෙලාවට ගිහි කෙනෙක් පිරිතක් කිව්වට ගිහියෝ පිරිත් කියලමනේ. ගිහියොන්ට පිරිත් කියන්න බැරිද? පුළුවන්. මොකද බැරි පිරිත් කියන්න? පොත පෙළ ගත්තම කියන්න බැරි. ගිහියෙක් පිරිත් කියනවට වඩා පැවිද්දෙක් පිරිත් කියන එක බලවත්. ඒ පැවිද්දා ඒ අර පිරිතෙන් ආශිර්වාද ගන්න එන දායකයා දිහා බලන මෛත්‍රී සහගතකමට ඒ මෛත්‍රී සහගතකම ගිහියෙකුට උපද්දව ගන්න බෑ. පිරිත කියන්න පුළුවන්. පිරිත් පොත පෙළලා එයා කියාගෙන යනවා. පිරිත් නූල් අල්ලගෙන. හැබැයි අර ස්වාමීන් වහන්සේ නමක් අර ගිහියා දිහා මෛත්‍රී සහගතව බලන බැල්ම අර ගිහියට උපද්දව ගන්න බෑ. එයාට ඒක උපද්දව ගන්න බෑ. ඇයි? අල්ලපු ගෙදර කෙනාගේ මල් පෝච්චියටත් ද්වේෂ කරන කමක් තියෙන්නේ. එයා කොහොමද පින්නොත් නියාගෙන මෛත්‍රී සහගතව බලන්නේ? හැබැයි ස්වාමින් වහන්සේ නමකට ඒක නිකම්ම එනවා. ඒක මේ පැවිද්දේ තියෙන ආශ්චර්යවත්කමක්. කවුරු හරි කෙනෙකුට කරදයක් වෙලා නම් ඒ ස්වාමීන් වහන්සේ කිව්වොත් අනේ හානි ස්වාමීනි පිරිත් ටිකක් කියන ගන්න ඕන කියලා කිව්වොත් ඒ මෛත්‍රී සහගතකම එනවා පින්නොත් ඇතුළේ. ඒ මයි පිරිත් කියද්දි අනේ මේ මනුස්සයා මට මෙහෙම කෙනහිලිකම් කරලා තියෙනවා කියන එකක් ඉන්නේ නැහැ. සුවපත් වෙන්න ඕන සුවපත් වෙන්න ඕන ඇත්ත මෙයා සුවපත් වෙන්න ඕන කියලා ඒ මෛත්‍රී සාගත මතකම මතම ඒ ස්වාමිනාංශි සිත පිහිටුවා ගන්න පුළුවන් ගිහියෙකුට ඕක කරන්න බෑ. මේ පැවිද්ද ඇතුලේ විතරයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා තමයි ගිහියෝ පිරිත් කියනකට වඩා පැවිද්දෙක් පිරිත් කියනකොට බල සම්පන්න වෙන්නේ. එහෙම නැතු මේ ගිහියොන්න පිරිත් කියන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ. ගිහි පිරිත් කියන අය මේකට ගැටෙන්නත් පුළුවන්. ගිහියෙකුට අර භික්ෂුවක් උපද්දවන අර රෝගී වෙච්ච කෙනා පිරිතෙන් ආශිර්වාද ගන්න එන කෙනා කෙරෙහි මෛත්‍රී සහගතකම කරුණා සහගතකම උපේක්ඛා සහගතකම ඇතුලේ වාසය කරන්න මේ ගිහියෙකුට බෑ. ඒකමත පදිංචි වෙන්න බෑ එයාට. අන්නේ ගුණය භික්ෂුව වඩලා තියෙනවා. ඒක මෙහෙදිම නෙමෙයි සසර වඩලා තියෙනවා. ඒ සසර වඩලන් තියෙන නිසා පැවිද්දට ආපු ගමන් පින්වත්නි මේ සිවුර දරාගත්ත ගමන් ඒ මානසික ප්‍රවාහය එනවා ඇතුලේ. ඒ මානසික ප්‍රවාහය එනවා. ඔය පින්නතුන්ලා මොන විදියට භික්ෂුව දිහා බැලුවත් ඒ භික්ෂුව තුල තියෙනවා මේ මෛත්‍රිය. කවදාවත් කෙනෙක්ගේ ගෙදරට ඇවිල්ලා පිරිත් ටික කියද්දී කිසිම හාඳුරු කෙනෙක් කවදාවත් අනේ මේ මිනිහට හරියන්ට හොඳ නැහැ මං පිරිත් ටික කිව්වට මෙයාට නම් හරියන්න හොඳ නෑ කියන අදහස පැවිද්දෙක්ගේ හිතේ ඉන්නේ නෑ. කරුණාවක් ඉන්නේ. හේතුව අර ස්වාමීන් වහන්සේට ඒ අනිත් එක තමයි කරුණාව ඇතුලේ වාසය කරනකොට ඒ භික්ෂුවට එකින් වෙන යහපත තමයි ඒ භික්ෂුවට මේක තේරෙන්න ගන්නවා. අර පිරිත කියද්දි වචනවල අර්ථය වැටහෙනවා. වැටෙහින්ද සද්දා උපදින්නේ. සද්දා සාගත සිතකින් තමයි වචන එළියට යන්නේ. ගීයකට මොකක්වත් තේරෙන්නේ නෑ. ගීයක් දන්නේ මොකක්වත්. ඔය කියනවා පොතේ අකුරු කියවන්න පුළුවන් නම් කියනවා. දැන් මේ කියන්නේ මේ ගිහියෝ පිරිත් කියන්න හොඳ නැහැ කියලා එහෙම නෙමෙයි. නමුත් මේ බලය තියෙන්නේ ගුණය මත. කුසලා කුසලතාවය තීරණය වෙන්නේ ගුණවත්කම් මත. මනුස්සෙක් ඝාතනය කිරීම මනුස්සෙක් ඝාතනය කිරීම ආනන්තරී පාපේ නෙමෙයි, අම්මා ඝාතනය කිරීම ආනන්තරී පාපේ. ඇයි? මිනිස්සු මන්දිහා බලන විදියට අනුව අම්මා මන්දිහා බලන විදිය ඇතුලේ තියෙනවා මෛත්‍රියක්, කරුණාව. ඒකේ තියෙනවා උපේක්ඛාවක්. මම නැසුණත් කමන්නේ, අනේ මේ දරුව නැසෙන් තිබ්බා. මට කන්න නැති වුණාට කමන්නේ, මට බඩගින්න දුකක් වුණාට කමන්නේ, දරුවට බඩගින්නේ දුක දැනින් තිබ්බා කියලා අම්මා දරුව දිහා බලපු කමක් තියෙන නිසා ඒ දරුව අම්මා මැරුවොත් එම අනන්තරී පාපයක්. ඒතර භික්ෂුව පොදුවේ ඔක්කොම දිහා මෛත්‍රියෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන්, සරුවාකාර උපේක්ෂාවකින් බලන්න පුළුවන්. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උනත් මේ සංඝයා මේ පුද්ගලයෙකුට උපකාර කරද්දී මේ කවදාවත් එයාගේ ස්වභාවය බලලා නැහැ. අපි නම් බලනවානේ, මෙයා මට කොච්චර සම්බන්ධයිද, මෙයා අපේ ගමේද, මෙයා අපේ ඥාතිද, මෙයා අපිට සම්බන්ධද කියලා හැම වෙලාවකම අපි අපිට සම්බන්ධව ඇති තත්ත්වයන් පිළිබඳ විමස විමසා බලනවා. අපිට සම්බන්ධ නම් අපි බලනවා, අපිට සම්බන්ධ නැත්තම් අපි බලන්නේ. ඇඳුනුම්කමක් හරි ඕන අපි ලෝකෙට උදව් කරන්න, ලෝකෙට උපකාර කරන්න ඇඳුනුම්කමක් හරි ඕන, එක්ක ප්‍රියමනාපව කතා කරපු කමක් හරි ඕන, hina වෙන්න හරි ඕන. ඒකනේ අපි උදව් කරලා ලෝකෙන් hinaව හරි බලාපොරොත්තු වෙන්නේ. අම්මගේ ඒක නෑනේ. අම්මා අපිට උදව් කරලා hinaවක්වත් බලාපොරොත්තු වෙන්නේ නෑනේ, සිනාවක්වත් බලාපොරොත්තු වෙන්නේ නෑ. කොච්චර ලෝකෙට යා කෙනහිලිකම් කළත් අම්මට හිමෙ නෑ. එයා කෙනහිලිකම් කරා කියලා මේ අධිකරණයේ දඬුවම් නියම කළත් අම්මා හිර ගෙදරට දුවනවා බත් මුල් බැඳගෙන. ඇයි? දරුවා කෙරේ බලන ඒ කරුණාව, මෛත්‍රිය, ඒ උපේක්ඛාව, පින්වත්නි, ඒ මුදිතාව එයාගේ ගුණයක් දරුවාට සාපේක්ෂව. ඒ ගුණේ ඒක පොදු තත්ත්වයක් නෙමෙයි, දරුවට සාපේක්ෂවයි ගුණ. ඒකයි අම්මා එයා දරුව දිහා එම් බැලුවට මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ඛාවෙන් දරුව දිහා බැලුවට මේ වටපිටින් නයි දිහා බලන්නේ. එයාලත් එක්ක මහා පුදුම කෝන්තර තියෙන්නේ වටේපිටේ ගෙවල් අය එක්ක. ඒ නිසා වටේපිටේ ගෙවල් වල කෙනෙක්ගේ කාන්තාව මැරුවොත් එයා එක මහ විශාල අකුසලයක්. හැබැයි ආනන්තරී පාපයක් නෙමෙයි. එහෙනම් මතක තියාගන්න, ලෝකේ ගුණවත්කම් ඉස්සරහා අපේ කුසලා කුසලතාවේ ධාරිතාවේ තීරණය වෙනවා. එතකොට ලෝකේ ගුණවත්කම්, විශේෂයෙන් භික්ෂුවකගේ ගුණවත්කම් එළියට ප්‍රකට නැහැ. යන විදිහින් හොයන්න බෑ, වාඩි වෙලා ඉන්න විදිහින් හොයන්න බෑ. එයා කොච්චර චිත්ත සමාධිය වදලාද, එයා කොච්චර සම්මාදිට්ඨිය පුරුදු කරලාද, එයාට තියෙන ලෞකික සම්මාදිට්ඨියක්ද, ලෝකෝත්තර සම්මාදිට්ඨියක්ද, එයාගේ කරුණාවේ ස්වභාවය කොහොමද, එයා සතර බ්‍රහ්ම විහරණ කොච්චර වඩලාද, ඉර්ධිපාද කොච්චර වඩලාද, ඉන්ද්‍රිය ධර්ම කොච්චර වඩලාද, බල ධර්ම කොච්චර වඩලාද, සතිපට්ඨාන කොච්චර වඩලාද, බොජ්ජංග කොච්චර වඩලාද හොයාගන්න බෑ. ඒ නිසයි බුද්ධ ශාසනය ඇසුරු කරගෙන හරි පරිස්සම් වෙන්න ඕන. එතකොට එබඳු කෙනෙක්ගේ දෙයකට හානියක් කළොත් එයාට ඒකෙන් විශාල හානියක් වෙන්නේ. මේ ලෝකෙ මහ පුදුම කර්මඵලයක් තියෙන පින්වත්නි, පුදුම හානියක් වෙන්නේ. ඒ නිසා ඒක ඒ කාලේ මිනිස්සු දැනන් හිටියා. ඒ කාලේ මිනිසුන්ගේ පුරුද්දක් තිබ්බා, පන්සලට ආවහම පින්වත්නි මේ ඒ කාලේ දැන් ඔය 70 දශකේ වගේ පන්සලට ඇවිල්ලා හාඳුරුන්ට දන් පූජා කරලා යනකොට කකුල් දෙකක් පියදාලා ගිහින් තියෙන්නේ ගේට්ටුව ළඟ, ප්‍රධාන දොර ළඟ උඩට කකුල් පියදාලා තියෙනවා වැලි. ඇයි? අනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අයිති වැලි කැටයක්වත් නම් මට එපා, වැලි කැටයක්වත් මට එපා. අද බලන්නකෝ හාඳුරු කෙනකින් හරි කඩා ගන්නවා. හොඳට මේ මිනිස්සු මේ බුදුහාසන ඉස්සරහා හොඳට හිටගෙන ඉන්නවා. දෙවුනාට මේ එහෙම හිටගෙන හිටියට මේ විශාල වශයෙන් මට ඔක හොඳට මතකයි. එකවරක් ඔය මේ එක පන්සලක කටිනයක් කරපු මිනිසෙක් මං එදා ඒ පන්සලට බණට ගියා. ඊට පස්සේ ඒ සිද්ධින් පස්සේ එතකොට බණට යනකොට එයා තමයි පන්සලේ කටින පිංකම කරන්නේ. නමුත් මේ මම වැඩ ඉන්න තැනක තින්ත වාගයක් අවශ්‍ය වෙලා අපේ බොහොම හිතයිෂී කරුණාවන්ත මහත්තයෙක් ගිහින් තින්ත ඒ ගන්න එයා කඩේට ගිහින් ඒ තින්ත ඉල්ලනකොට කියන්නේ මේ අනවශ්‍ය බිලක් ඒකට යොමු කරලා තිබුණා. වෙන තැනකින් ගන්නවට සාපේක්ෂව හාත්පසින් ඉතා ඉහළ මිලක්. ඉතින් අපි ඒක දැනුවත්කමක් තිබ්බනේ. අපි ඉතින් පාමන්නේ ඉතින් දැන් මොනව කරන්නද කියලා අපි ඒ ටික ගෙනල්ලා අපි අපේ කෘත්‍ය නිමා කළා. මේ මහත්තයා ඒ වැඩේ තින්ත ටික ගාලා ඔක්කොම ඉවර කළා. විශාල මුදලක් ඒක. එතකොට එයාර මහත්තයා කියලා තිබ්බා මේ අපේ සීල විමල සානස් වැඩ ඉන්න තැනට තමයි මේ ගෙනියන්නේ කියලාත් කියලා තිබ්බා. හරි. ඊට පස්සේ ගියා නෑ මේ මේක තමයි මට බෑ මීට වඩා අඩු කරන්න විදියක් නෑ කියලා තිබ්බා. එහෙම අඩු කරන්න කියනවත් අර මහත්තයා නැතු ඇති. නමුත් එයා ඊට දවස් දෙකකට පස්සේ මම බණකට ගියා. බණකට ගියාම එයා තමයි පන්සලේ කඩන පිංකම කරලා තිබ්බේ. එතකොට ඒකෙන් තේරෙනව මොකද්ද? පින්වත්නි, ලංකාවේ මිනිසුන්ගේ ස්වභාවය තමයි මේ ශ්‍රාවක සංඝයා ගැන හරියට අදහසක් නැහැ. මං කියන්නේ මේ මට වෙච්ච දෙයක් නෙමෙයි. මොකද මං ඒකට මුදල් වියදම් කරලා නැහැනේ. අර වෙන මහත් එක්නේ එක කලේ. නමුත් ඔවුන් නිරූපණය කරන්නේ වෙන කතාවක්. ඇයි සංඝයා ගැන දන්නේ නැහැ? බුද්ධ ශාසනය ගැන හරියට දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනය අඳුන ගන්න, මේ බුද්ධ ශාසනය අඳුනගත්තේ නැතුව ඔයාලා පිළිවෙත් පුරන්ට ආවට මේ පිළිවෙත ඇතුලේ ශක්තිමත් ඉස්සරහට යන්න බෑ. දන්නේම නැතුව ධර්මයෙන් විසි වෙනවා. ඕගොල්ලෝ කතා කරන්නේ ඕගොල්ලන්ගේ මට්ටමේම කෙනෙක් එක්ක නම් කමන්නේ. ඕගොල්ලන්ගේ වැඩ කරන්නේ ඕගොල්ලෝ වැඩ කරන ඔයාලගේ මට්ටමේම කෙනෙක් එක්ක නම් කමන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ තමන්ව දැවෙන තැනක්. තොර බුද්ධ සා ඒ කියන්නේ අපේ චර්යාව බාහිර ගුණවත්කම් අනුව ප්‍රබලතාවයේ හෝ දුබලතාවයේ තීරණය වෙනවා. එම් තීරණය වෙනවා. එතකොට ඒ නිසා අපි දන්නේ නැහැ ලෝකයේ ගුණවත්කම් වල පරිමාව අපි දන්නේ නැහැ. ඒ නිසා හරියට කටපරිසම් කරගන්න. විශේෂයෙන්ම ස්ත්‍රීන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. කටපරිසම් කරගන්න ඕන. භික්ෂුන් වහන්සේලා ගැන, බුද්ධ ශාසනය ගැන, ශාස්ත්‍රුන් වහන්සේ ගැන එක එක ඒවා කතා කරන්න යන්න එපා. ඒකෙන් ඔයලට අකුසල් වෙයි. ඒ නිසා තමයි ස්ත්‍රීන්ට හරියට හිත වේදනා වැඩි වෙලා තියෙන්නේ. කාන්තාව හරි හිත පීඩාවෙන් ඔය ඉන්නේ පිරිමින්ට සාපේක්ෂව. හේතුව ගැරහිල්ල, චෝදනාව හරි වැඩි ඇතුලේ. ඒකනේ පොදුවේ ගත්තාම පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රී නෝපදූප කියනවා වැඩි කියලානේ කියන්නේ. අපි දන්නේ ඒවා, ඔය ස්ත්‍රීන් තමයි ඒවා දන්නේ. නමුත් පරිස්සම් වෙන්න ඕන හේතුව තමයි දෙතුන් දිනක එකතු වුණොත් එහෙම කෝලාහලයක් එතන. ඒක හේතුව මේක මේ කාන්තාවට ගරහන්න නෙමෙයි කියන්නේ. නමුත් පොදුවේ තමයි අර එයාලට ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඇත්තටම හොඳට දාන් දෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන්. ඒ වගේම ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ කනස්සල්ල සිත් වේදනා වැඩි. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ සිතින් කයින් වචනයෙන් මුල් කරගෙන ගුණය හොයන් නැතුව ගරහා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, පුළුවන් තරම් මේ පින්නතුන්ට පොදුවේ කියන දෙයක් පුළුවන් තරම් කටපරිසම් කරගන්න. පුළුවන් තරම් වැඩ කරද්දී යහපත අයහපත කුසලා කුසලතාවේ විමස විමසාම වැඩ කරන අතක් ඉස්සුවත් කකුල පය ඉස්සුවත් පින්වත්නි කුසලා කුසලතාවේ විමසන්න පුරුදු වෙන්න. සිත තුල අකුසල් සිතක් ආවොත් අනේ මේ භික්ෂුව මෙහෙමද දන්නේ නැහැ, මේ මෙහෙණින් වහන්සේ මෙහෙමද දන්නේ නැහැ, මේ ස්වාමීන් වහන්සේ මෙහෙමද දන්නේ නැහැ කියලා හිතට ආවොත් අකුසල සිතක් ඒ සිතට ඒ වෙලාවෙම ගරහන්න. ඒ වෙලාවෙම ඒ සිතට ගරහන්න අපොයි මේ සිත මොන්නතරම් නරක සිතක්ද, මේ සිත කොයිතරම් ජරා ජීර්ණ අප්‍රසන්න දෙයක්ද බලන්නකෝ මේ අකුසල් සිත උපදින හැටි කියලා හිතට තමන්ගෙම සිතින් ගරහන්න තරම් සිහිනුවන දිනු කරගන්න. ඔන්න ඔය ටික ඔය පින්නතුන්ලාගේ ජීවිතේ ජීවන දර්ශනයක් විදියට තිබ්බොත් එයාට ගොඩාක් වෙලාවට වරදින්න ඉඩ අඩුයි. අද වෙලා තියෙන උත්තට දන් දෙනවා, දන් දෙන වෙලාවට අකුසල් වැඩෙනකොට දන් දුන්නම ගේම අකුසලුත් වැඩෙන්න ගන්නවා. ඒ නිසා සුවපහසු ජීවිතයක් තිබ්බත් ඇතුළ කනස්සල්ලින් තියෙන කාණ්ඩ තිබ්බත් වැඩන්නේ ඇතුළ කනස්සල්ලි. හොඳට කෑම බීම තියෙනවා, නමුත් එයා ඇතුළ එයාගේ සිත වළඳන්නේ කනස්සල්ල. සිත තුළ පීඩාව තියෙනවා. ඒ නිසා පින්වත්නි, මේ ජීවිතය කියන්නේ ගුණවත්කම් හදාගෙන ගුණවතුන් උදෙසාම ජීවිත ඉස්සරහට යන්න ඕන එක. අද අපිට වෙලා තියෙන අපේ ඇතුලේ ගුණවත්කම් මෝරලත් නැහැ. සම්ප්‍රදායට අපි දන් දීම ආදිය කරනවා, පොයට පන්සල් යන ඒවා කරනවා. ඒ වගේම ගුණවත්කම් කියන එක ඇතුලේ තමයි කුසලයේ තියෙන්නේ. ගුණවත් කියන එක ඇතුලේ තමයි ධර්මයේ තියෙන්නේ. තමන්ගේ සිතින් කයින් වචනින් අගුණවත්කම් නම් මතුවෙන්නේ එතන මතුවෙන්නේ අකුසලේමයි එතන මතුවෙන්නේ අධර්මීමයි කියලා ධර්මීය අධර්මීය කුසලය අකුසලය පෞපින් විසඳා ගන්න තරම් ලංකාවේ බොහෝ දෙනෙකුට සිහිනුවණක් නැහැ. ඒ නිසාම පින්වත්නි බොහොම පශ්චත්තාපයෙන් අපේ කාලය ගෙවෙන්නේ. ඒ නිසා ලෝකයේ අරඹය අපි වැඩ කරද්දි හිතද්දි පතද්දි කටයුතු කරද්දි ලෝකයේ ගුණවතුන් ඉන්නවා කියලා අපි සලකන්න ඕන. අපිට පුරුදු වෙලා තියෙන මොකද අපි වගේමයි ඔක්කොම කියලා හිතාගෙන ඉන්නවා. අපි හිතන්නේ මට බැරි නම් ලෝකෙටම බෑ. අර මාන්නක්කාරකමට හිතාන ඉන්නේ එහෙම. මට සිල් රකින්න බැරි නම් ලෝකෙත් සිල් නෑ බොරුවක් ඕක. මට චිත්ත සමාධිය නැත්නම් බොරුවට ඔය භාවනාවෙන් වාඩි වෙලා ඉන්නේ ඔය චිත් කිසිම සමාධියක් නැහැ කියලා. ඒ කියන්නේ හැම වෙලාවකම අපිට වරදින තැනක් තමයි තමන්ට සාපේක්ෂව බාහිර ලෝකයේ දිහා බලන එක. කවදාවත් ඒක කරන්න එපා. මට සාපේක්ෂව ලෝකේ බැලුවොත් මම වගේමයි ලෝකේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ලෝකේ මම වගේ නෙමෙයි. ලෝකේ මම වගේ නෙමෙයි. මම ලෝකේ වගේ නෙමෙයි. එතකොට ලෝකේ මම වගේ නෙමෙයි නම් මම ලෝකේ වගේ නෙමෙයි නම් අපි වෙනස්. ඔව් වෙනස්. ඇයි වෙනස්? අපේ විඥානයේ පිහිටා තිබෙන්නේ නානත්තකායේ නානත්ත සංඤ්ඤේ කියන විඥාන තිතියේ. ඒක කියන්නේ විඥාන තිතිය කියලා. අපේ විඥානයේ පිහිටලා තියෙන්නේ නානත්තකායේ නානත්ත සංඤ්ඤේ ස්වභාවය තුළ. ඒ නිසා අපිට කියන්නේ කාය නානත්තයක් අපිට තියෙන්නේ සංඥා නානත්තයක්. ඒ නිසා සංඥා ඒකත්වයක් තියෙනවා නම් ඔව් මම වගේමයි ඔයාලත් හිතන්නේ. ඔයාලා වගේමයි මමත් හිතන්නේ. ඉතින් අපි දෙන්නම හිතන විදිය තේරුම් ගන්නට මට ඔයාලා දිහා බලන්න ඕනේ. මං හිතන විදිය බැලුවම ඔයගොල්ලෝගේ හිතන විදියත් තේරෙනවා. අපි ඔක්කොම එක වගේනේ හිතන්නේ. එහෙම හිතන්න එපා. හේතුව තමයි අපේ චින්තනවල විවිධත්වයක් තියෙන්නේ. අපේ සිත තුළ ගුණධර්මවල විවිධත්වයක් තියෙන්නේ. අපිට සද්භාව නැහැ කියලා, අපිට වීරිය නැහැ කියලා, අපිට සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ කියලා, අපිට චිත්ත සමාධිය නැහැ කියලා, අපිට ප්‍රඥාව විමස ගන්න බෑ කියලා, ලෝකයට විමස ගන්න බැරි නැහැ. ලෝකේ හොඳට ප්‍රඥාව වඩන අය ඉන්නවා. ලෝකේ හොඳට වීරිය කරන අය ඉන්නවා. ලෝකේ හොඳට සද්ධාව මෝරපු අය ඉන්නවා. එතකොට මේ සද්ධාවද, වීරියද, සතර සතිපට්ඨානියද, හොඳ චිත්ත සමාධියද, ප්‍රඥාවද මත එබඳු ප්‍රඥාව වඩන චිත්ත සමාධිය තියෙන සතර සතිපට්ඨානෙ වඩන කෙනෙකුට කවුරු හරි කෙනෙක් ගැරහුවා. ඒකක්වත් එළියට පේන්නේ නැහැ නේ. දැන් මම සතර සතිපට්ඨානේ වඩනවද නැද්ද කියලා එලියෙන් හොයන්න බෑ. කතා කරන විදිහෙන් හොයන්න පුළුවන්ද? බෑ. ඕගොල්ලෝ සමාධිය වඩනවද කියන එක ඔයාලගේ දිහා බලලා මට කියන්න බෑ. ආ ඔයාලා නම් සමාධිය වඩනවා ඇති කියන්න බෑ. ඇයි? චිත්ත සමාධිය සම්බන්ධ සිතට සිත එළියට නිරූපණය වෙන්නේ නැහෙනි. සිත එළියට ප්‍රකට නැහැ. එතකොට සිත කියන එක බාහිර තත්වයට බාහිර තත්වයකින් ඒ කියන්නේ ඇහැට අහු කරගන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. එනිසා සිත තුළ අධ්‍යාත්මික ඉතා ගැඹුරු ගුණධර්ම වලින් ස්වයන් පෝෂණය වෙච්ච සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. ඒ බඳු සත්පුරුෂයෙක් වෙනුවෙන් ඔබ හිතන කියන කරන දේවල් ඔබට විශාල අයහපතක් විදියට පිහිටනවා. ඒ අයහපතක් විදියට පිහිටනවා කියලා දන්නේ නැතුව ඔයාලා දන් දුන්නා කියලා. ඒක දන්නේ නැතුව ඔයාලා දන් දුන්නා කියලා ඔයාලට ලොකු යහපතක් වෙන්නේ නැහැ. ඔන්න ඔය අර්බුදය, ඔන්න ඔය සිරවීම, ඔන්න ඔය අභ්‍යන්තරික කෝලහලයේ මත තමයි අපි හිර වෙලා ඉන්නේ. ඒ නිසාම අපි සමහර වෙලාවට අපි දන් දුන්නත් ඒකට වඩා අපි තුල සිතින් කයෙන් වචනින් කරගත් අකුසලතාවයන් ප්‍රබල වෙලා අපිට ඒකෙවත් විපාක හරියට ලැබෙන්නේ නැති මට්ටමට අපි අන්ධමන්ද වෙච්ච ජීවිත අපිට තියෙන. ඒ නිසා පරිස්සම් වෙන්න. මේ ටික ඔක්කොම කිව්වේයි ඔය පින්තුල්ලා පරිස්සම් විය යුතුයි. ප්‍රවේස ඒ නිසා එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මම පොඩ්ඩක් පරිස්සම් සහගත උනත් මේ ලෝකයෙන් මට එන අවලාද ලෝකයේත් එක්ක මම එකතු වෙලා වැඩ කරද්දි මේ මට වහන්න ලැබෙනවා පේන්න හම්බෙනවා දකින්න පින්වත්නි ඇහෙන පේන දැනෙන හිතෙන මට්ටමට වටිනාකම දෙන එකට තමයි සසර කියන්නේ ඇහෙන පේන දැනෙන හිතෙන මට්ටමට වටිනාකම් දිදී දුවන එකට තමයි සංසාරේ ඇවිදිනවා කියන්නේ ඇහෙන පේන දැනෙන හිතෙන දේවල් එතනම අතෑරලා දාන්න පුළුවන් මට්ටමට විදර්ශනා ඥානිය තිබ්බොත් ඒකට තමයි නිවන කියන්නේ. නිවන් මඟ කියන්නේ ඕකට. ඔය පින්නතුන්ලා සසර මඟ හෝ නිවන් මඟ තීරණය කරගන්නේ එක තම තමන්ගේ වැඩක්. ඒක කාටවත් හදන්න බෑ. ඔයාලට හිතෙන කමක් තියනවා. හිත හැදිලා තියෙන නිසා පරණ හේතුඵල ධමී. ඔයාලට පේන කමක් තියෙනවා ඇස පරණ හේතුඵල ධමෙන් හැදිලා තියෙන නිසා. ඔයාලට ඇහෙන කමක් තියෙනවා මේ කන පරණ හේතුඵල ධමෙන් හැදිලා තියෙන නිසා. ඔයාලට දැනෙන කමක් තියෙනවා මේ කය පරණ හේතුඵල ධමෙන් දැන් හැදිලා තියෙන නිසා. පරිස්සංවිනේක ඔයාලගේ වැඩ. පරිස්සංවිනේක ඔයාලගේ වැඩ. හිතෙන මට්ටමට ප්‍රතිචාර දක්වනවා කියන්නේ සසර. පේන මට්ටමට අරමුණු ඔස්සේ ප්‍රතිචාර දක්වනවා කියන්නේ සසර. නිවන කියන්නේ හිතෙනකම තියනවා. ඇයි හිත හැදිලානේ පරණ හේතුඵල ධමි. දැනෙනකම තියනවා. කය හැදිලානේ පරණ හේතුඵල ධමි. ඇහෙනකම තියනවා. කන හැදිලානේ පරණ හේතුඵල ධමි. පේනකම තියනවා. මේ ඇහැ හැදිලානේ පරණ හේතුඵල ධමි. නමුත් පින්වත්නි, කෙලෙස් ටික අතහැරලා ලෝකයත් එක්ක එකතු වෙනවා. තෘෂ්ණා මාන දිට්ටි සහගතකමින් බැහැරව ලෝකයත් එක්ක එකතු වෙනවා. තෘෂ්ණා මාන දිට්ටි වලින් අයින් වෙලා මම මගේ ආත්මය කියන ගතිය ඇතුලේ ලෝකේ උපාදානය කරගන්නේ නැතුව අවස්ථාවට ලෝකයත් එක්ක එකතු වෙනවා. අවස්ථාවටයි එකතු වෙන්නේ ලෝකෙට. අවස්ථාවට එකතු වෙලා ලෝකය අතහැර දානවා. අන්නේ අතහැර දාන එකට තමයි තණ්හාව ගෙවනවා කියන්නේ. තණ්හාව ගෙවෙනවා කියන්නේ මනසින් අතහැරලා දානවා. මනසින් අල්ලගන්නේ තණ්හාවේ ප්‍රතිලාභයක් හැටියට. මනසින් අතහැරලා දානවා. මනසින් අතහැරලා දානකොට ඇසටවත් රූපයටවත් මුකුත් කරන්නේ නැහැ ඇත්තටම. කනටවත් ශබ්දවලටවත් මුකුත් කරන්නේ නැහැ. කන් තිබ්බොත් ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දය ඇතුලේ මනාප ශබ්ද හෝ අමනාප ශබ්ද ඇහෙන එක නවත්තන්න බෑ. බණිනේවත් ඇහෙනවා, වර්ණනාකරණේවත් ඇහෙනවා. ඇයි ඇහෙන්නේ? බලන්නකො ලෝකේ කොච්චර අසත්පුරුෂද, මේ මට ලෝකයා බණිනවනේ කියලා ලෝකයත් එක්ක පැටලිලා හරියන්නේ නැහැ. කන මගේ හැදිලා තියෙන නිසා, ලෝකය මට ඕන විදිහට වෙනස් කරන්නත් බැරි නිසා මට බණිනේවත් ඇහෙනවා, වර්ණනාකරණේවත් ඇහෙනවා. ඉතින් මොනවා කරන්නද? බණිනේවත් ඇහෙනවා, වර්ණනාකරණේවත් ඇහෙනවා. ඉතින් වර්ණනාකරණේව විතරක් අහන්න පුළුවන් නම් බුදු කෙනෙක් පහළ වෙලා වැඩකුත් නැහැ. වර්ණනාකරණේව විතරක් නම් අහන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙක් මොකටද වර්ණනාකරණේව විතරක් අහන මට්ටමට මගේ කන තියාගෙන ඉන්න පුළුවන් නම්? ඉතින් මම කැමති වර්ණනාවට නම් ඒ විදිහට මං කන තියාගෙන ඉන්නවා. කොච්චර ජීවිතේ සුන්දරයිද? පින්වත්නි, කෝටි ප්‍රකෝටි ගාණක් තිබුණත් වර්ණනාකරණේව විතරක් අහලා බණිනේව නොහා ඉන්න තරම් අපි තුල පින්වත්නි ආත්මීය ස්වභාවයක් නැහැ. කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ආර්ථික හයියක් තිබ්බත්, කොච්චර බලවතෙක් වුණත් ප්‍රශංසාවට විතරක් සාදුකාර දිදී යන්න පුළුවන් සසරක නෙමෙයි ඉන්නේ. දෝෂාරෝපණේ වර්ණනාව ඇතුලේ චෝදනාව, ගැරහිල්ල, ඇනුම් බැනුම් ඔක්කොම අහන්න වෙනවා. එතකොට සත්‍ය අවබෝධය කියන්නේ ගැරහිල්ලයි ප්‍රශංසාවයි දෙකම හේතුඵල ධමින් හැදිලා තියෙන විදිය දකිනවා. ගැරහිල්ලයි ප්‍රශංසාවයි දෙකම සද්ද මාත්‍රයක් විතරයි කියලා දකිනවා. හිතින් දකින්නේ, ප්‍රඥාවෙන් දකින්නේ. ප්‍රඥාව නැත්තම් බෑ දකින්න. ගැරහිල්ලයි ප්‍රශංසාවයි දෙකම මාතුල නාම රූප ධර්මයන්ගේ හට ගැනීමෙන් මට ගෝචර වෙච්ච තත්වයක් විදියට තම තමන්ගේ නාම රූප පරම්පරාව දකිනවා. ඒ නාම රූප පරම්පරාව ඇති වෙනකොට ඇහෙනවා, වර්ණනාවත් ඇහෙනවා, ප්‍රශංසාවත් ඇහෙනවා, ගර්හාවත් ඇහෙනවා, නින්දාවත් ඇහෙනවා. ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට නින්දාවත් නිරුද්ධයි, ප්‍රශංසාවත් නිරුද්ධයි, ගර්හාවත් නිරුද්ධයි, චෝදනාවත් නිරුද්ධයි. නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුව නිරුද්ධ. ඉතිරි නැහැ. ඉතිරි නැහෙනි. ඉතිරි නැතුව නිරුද්ධයි. මේ ලෝකේ කොහෙවත් නැවත ඒක ආය ග්‍රහණය වෙන්නේ නැහැ. කොහෙවත් නැහැ. මට බැන්නා කියලා මතකයක් මිසක් බැනපු වචන කෝ කියලා ග්‍රහණයක් ආය අහුවෙන්නේ නැහැ. මට බැන්නා කියලා මතකයක් පමණක් ඉතිරි වෙනවා. ලෝකේ මතකේ විතරයි තියෙන්නේ. ඒ මතකයත් රහතන් වහන්සේට නෑ. බැන්න කියලා මතකයක් නෑ. මම බැනුන් ඇහුවා කියලා මතකයක් නෑ. ඇයි? මම ආයෙනේ නෑනේ. මම බැනුන් ඇහුවා, මට අහවලා බැන්නා කියලා අභ්‍යන්තර බාහිර පුද්ගලාර්ථය පදනම් කරගෙන මතකයක් රහතන් වහන්සේට නෑ. එයාටත් ඇහිලා බැනපුවත් ඇහිලා. ඒක නේවට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ. ඉතින් ඒක ඇහිච්ච තැනම නිරුද්ධයි. ආය හොයන්න බෑ. බැනපුවා සම්බන්ධ මේ ලෝක ධාතුවේ කොහෙවත් බැනපු වචන රැඳෙන්නේ නැහැ. ඇහෙනවා නිරුද්ධයි, පේනවා නිරුද්ධයි, දැනෙනවා නිරුද්ධයි. නිරුද්ධයි එතනම. ඉතිරි නෑ. කෙලෙස් සහගත මතකයේ පමණක් ඉතිරිව පවතිනවා පෘථග්ජනයගේ. රහතන් වහන්සේට කෙලෙස් මිශ්‍ර නෑ පින්වත්නි. කෙලෙස් මිශ්‍ර නෑ. ඇහිලා නැද්ද? ඇහිලා සද්දේ විතරක් ඇහිලා ඉච්චරයි. පින්වත්නි සද්දේ විතරක් නම් තියෙන්නේ, බැන්නේවයි වර්ණනාවයි දෙක නැතුව සද්දේ විතරක් නම් තියෙන්නේ පින්වත්නි සද්දේට රාගය හදන්න බෑ. ඒ සද්දේට පින්වත්නි ද්වේෂය හදන්න බෑ. ඒ සද්දේට පින්වත්නි අපිව මුලා කරන්න බෑ. සද්දේ විතරක් නම් හොඳට බලන්නකො. පින්වත්නි හැම වෙලාවකම සද්දේ විතරක් දකින්ද මනාපමනාප වශයෙන් අහුලන්න එපා හිතී. මනාපමනාප වශයෙන් ඕගොල්ලොන්ගේ දැනුම අනුවයි ඕගොල්ලෝ මනාපයි යමනාපයි කියලා වචනේ තෝරලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ දැනුම අනුව. ඕගොල්ලන්ට මනාපමනාප වචන පිළිබඳ වචනානුසාරයෙන් දැනුම නැත්තම් පින්වත්නි මනාපමනාප කියලා ඕගොල්ලෝ වචන තෝරන්නේ නැහැ. ඒවත් දැනුම වචන අනුසාරයෙන් ඕගොල්ලොන්ට තියෙනවා විවහාර මාත්‍රය. ඒ විවහාරයේ ඇතුලේ තමයි, ව්‍යාකරණයේ ඇතුලේ තමයි මේවා බණින වචන, මේවා වර්ණනා කරන වචන කියලා භාෂාව ඇතුලෙන් විවහාරය තුළ ව්‍යාකරණය තුළ මේවා බණිනේවා මේවා වර්ණනා කරනේවා කියලා අපි බෙදාගෙන තියෙනවා විවහාරය ඇතුලේ. ඒ විවහාරයේ ඇතුලේ බණින්නේ මේ වචන, වර්ණනා කරන්නේ මේ වචන කියලා ඒ වචන සම්බන්ධ දැනුමක් අපි තුල පවතිනවා. ඒ දැනුම අනුව තමයි සංසන්දනය කරන්නේ වචන. වචන මුණ ගැහෙනවනේ අපිට. කන් තියෙන නිසා වචන මුණ, කන් නැත්තම් වචන මුණ ගැහෙන්නේ නැහැ. කන නැත්තම් වචන මුණ ගැහෙන්නේ නැහැ. එතකොට කන නැත්තම් වචන මුණ ගැහෙන්නේ නැත්තම් පින්වත්නි කන් තියෙන නිසා වචන මුණ ගැහෙනවා. ඒ නිසා මේ කන හැදිච්ච එක මහා දුකක් පින්වත්නි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි සෝතප්‍රසාදේ යම් පහළවීමක් ඇද්ද මහණෙනි ඔය දුකේම පහළවීමයි කියලා. නමුත් අපි හිතන්නේ කන් ඇහෙන එක මහා විශාල වටිනා දෙයක් විදියට. නැවත නැවත කන ඇහෙන එක අඩු වුණත් මොකක් හරි කණේ ගහ ගන්න බලනවා. ඇහෙන එක අඩු වුණොත් එහෙම කන ඇහෙන එක අඩුයි වගේ දැනුනොත් එම අපිට දාඩිය දානවා. අනේ මගේ කනට මක්ුණාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කන සම්බන්ධවම වෙන දොස්තර මහතුරු ඉන්නවා. එයාල ළඟට ගිහින් කලබලෙන් කියනවා මගේ කන් ඇහෙන එක අඩු වෙගෙන යනවා, මට වහාම මොකක් හරි කරන්න කියලා. ඇයි මේ පෘථග්ජනයා හිතන්නේ කන් ඇහෙන මට්ටම කියන්නේ මහා ලොකු එකක් කියලා, වටිනා එකක් කියලා. ඒක හැදිලා තියෙන විදිහ, ඒකට හේතුඵල කොහොමද බලපාලා තින්නේ, සෝතප්‍රසාදේ කර්මයෙන් හැදිලා තියෙන්නේ කොහොමද, මේ මිනිස්යා මොකක්වත් ඒක දන්නේ නැහැ. මේ ධර්මයෙන් බලබලා විමස විමස බලනකොට තේරෙනවා පින්වත්නි මේ ආයතනයන්ගේ යම් හට ගැනීමක් සකස් වීමක් ඇද්ද මහ දුකේ සකස් වීමක් කියලා. ඉතින් මේක හුඟා ගැඹුරින් බැලුවාම විතරයි තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ මේවා ඕනමයි. මේවා අපිට පින්වත්නි අපිට ඕන තරම් මේවා ලැබිලා ඇති. නමුත් අපිට තියෙන්නේ දුක විතරයි. හොඳට බලන්නකෝ. මේවා අපිට ලැබුණා කියලා, අපිට ඇස හම්බුණා කියලා පින්වත්නි අපි බොහොම ආස්වාදයෙන්මද ඉන්නේ. අපිට කනක් තියනවා කියලා එහෙම මේ මහ ලොකු ආස්වාදයක් අපිට තියනවද? එතන ඕගොල්ලෝ හිතාවි පින් එහෙනම් ඇස් නැතුව ඉපදින එක හොඳයි කියලා. නෑ පින්වත්නි, ඇස් නැතුව උපදින්න වෙන එකයි ප්‍රශ්නය. ඇස් නැති එක හොඳයි, කන් නැති එක හොඳයි නෙමෙයි මම මේ කියන්නේ. ඇසහරහ ගොඩනැගෙන අභිසංස්කාර විසින් නැවත නැවත මේ පංචස්කන්ධය හටගන්නේ කී අර්බුදයක් තියෙන්නේ. අපි ඇසට අභියෝග කරන්නේ නැහැ. අපි කනට අභියෝග කරන්නේ නැහැ. කනින් ඇහෙන ශබ්දේ මනාපමනාප වශයෙන් තෝරගන්න දෙයක් නැහැ. කනින් ඇහෙන ශබ්දේ එතන මෙතනම නිරුද්ධයි. සෝතප්‍රසාදේ සද්දේ විතරයි වදින්නේ. මගේ විවහාර මාත්‍රය තුළ මේවා මනාප වචන, මේවා අමනාප වචන වශයෙන් අහුලගෙන ඒ මනාපමනාප ඒවට අපි මෙහෙම් ප්‍රතිචාර දක්වනවා සිතෙන් කයෙන් වචනේ. ඒකයි එහෙම් බණිනකොට මෙහෙනුත් බණින්නේ. එහෙන් වර්ණනා කරනකොට ඉනා වෙලා අනේ යාට මං ගැන තේරුණා කියලා අපේ හිතේ ආස්වාදයක් උපදින්නේ ඒකයි. එතකොට ඒ ආස්වාදයේ ඉපදිච්ච මිහිරි වචන විතරක්ම ලෝකේ ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මිහිරි වචනයි අමිහිරි වචනයි ඔක්කොම ලෝකේ හම්බ වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නය. ලෝකෙම තෝරලා බේරලා අහන්න බෑ පින්වත්නි. ඒ නිසා මිහිරි වචන ඇහෙනකොට ආස්වාදයට පත් වෙච්ච අපි, අමිහිරි වචන ඇහෙනකොට, ഘോഷාකාරී වචන ඇහෙනකොට, චෝදනා ඇහෙනකොට පින්වත්නි අපිට ගරහා කරනකොට, අපි අඬනවා වැළපෙනවා සමහරට ජීවිතේ උනත් නැති කරගන්න පුළුවන්. අවබෝධයක් නැතිකමට Tamanට නිඳාව ඇහෙනකොට මෙහි දාඩිය දානවා මම මොකටද නිඳා ලබන්නේ කියලා. నిందా కరపు కెనాట బరపతల విధియట ప్రతిచార దక్వండి హితనో ఏ ప్రతిచార దక్వనకొట మ్యాత్ నిందాకరణకొట మ్యాతుల కర్మ రెస్సెనవా ఏ రెస్సెన కర్మీ విసిన్ నెవత నెవత లోకే హదనవా ఏకాయి తియన ప్రశ్నే నెతువ కన్ కం ఎహినకొట వహ కం వాగని ఇండ మీ కణ హదిచ్చకని అవుల కీలా అపి కథా కరాన్ని నే ఏనిసా మీ యథార్థయ మీ సత్య ఒయ పినతుల ఓగులంగ ఎతులెన్ దకిండోన మీ సత్య యమ్ కెనిక్ దక్కొత్ యాట దుఖ ఇవర వేనో ఏనిసా పిన్వత్ని మీ జీవితే గెంబురెం కియవండ గెంబురెం అవబోధ కరంట జీవితే గెంబురెం అవబోధ కరనకొట ఒయ పిన్నతుండాట లోకే అతహరినవా లోకే అతహరినవా కియన్ని మీ పిన్వత్ని ఒయ అసురు కరణాయగెం వెన్న వాసే కరణవా కియనిక నిమి ఎక్కువ వాసే కరణవా బిరిందట స్వామి ఎపావెనవా స్వామి ఆట బిరింద ఎపావెనవా దెమౌపియంట దరువు ఎపావెనవా దరువంట దెమౌపియ ఎపావెనవా నిమి එයා වෙනදා වගේම දරුවොත් එක්ක වැඩ කරනවා. එයා වෙනදා වගේම අම්මම තමා. මේ ධර්මයට එකතු වුණා කියලා එයා අම්මමයි. අම්මකම එයා නැති කරගන්නේ නැහැ. එයාට දරුවත් පේනවා. හැබැයි ඒ අම්මට දරුවා ගැන පවා උපේක්ෂාවක් ඇති වෙනවා. දරුවා ගැන පවා උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ අම්මට පුළුවන් බලන්න ලෝකේ සාමාන්‍ය අම්ම කෙනෙකුට නැතිකමක් ඒ ආර්ය වූ අම්මට තියෙනවා. මොකද්ද? මගේ මනස තුල දරුවා උපදින තාක්කල් මට දුක තියෙනවා. ලැබිච්ච දරුවා වෙනුවෙන් යුතුයකම් කර කර ඒ යුතුයකම් තුරින්ම කුසලයක් මතු කර ගන්න ඕන කියලා බලවත් සිතක් යාට තියෙනවා. දරුවා වෙනුවෙන් මගේ යුතුයකම් ටික තමයි මගේ කුසලය. මේ දරුවා වෙනුවෙන් වැඩ කරන්නට වෙච්ච එක තමයි මට කුසලය. දරුවෙක්ගේ කුස පුරවණ එක, දරුවෙකුට ඇඳුම් අන්දන එක, දරුවෙක්ගේ මල මූත්‍රා අයින් කරලා පිරිසුදු කරන්න වෙච්ච එක තමයි මට ලැබිච්ච කමඨහන. ඒක තමයි නිවන් මගේ උපකාරය කියලා දරුවා තුලින්ම පින්වත්නි සසර දුකම දකින්නවා. දරුවා තුලින්ම තමාවම දකින්නවා. දරුවා නෙමෙයි පේන්නේ, මාව පේන්නේ. අනේ මටත් මේ විදියටම මල මූත්‍රා ගොඩේ වැටිලා හිටිය කාලයක් තිබ්බා නේද? මං කොච්චර වෙනස් වෙලාද දැන් කියලා තමන්ගේ වෙනස් වීමම දරුවා තුලින් දකිනවා. මේ විදියටම මට හරියට ඇඳුම් ඇඳ ගන්න බැරුව මට එළියේ කෙනෙක් ඇඳුම් අඳපු කෙනෙක් හිටියා නේද? මේ විදියටම මට මේ ගොරෝසු කෑම ගන්න බැරුව දියර කිරි වලින් ජීවත් වෙන්න කාලයක් තිබ්බා නේද? මං දැන් වෙනස් වෙලා ඉස්සරහට මීටත් වඩා මා වෙනස් වී යනවා කියලා දරුවා තුලින්ම ඒ අම්මට එයාවම පේනවා නම් දරුවගේ වැඩ කරන හැම වෙලාවකම යාට නිවන් මඟට උදව්වක් හම්බ වෙනවා. ඒකයි අපි හැමදාම කියන්නේ දරුවෝ නලවන තරුණ අම්ම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් දරුවා දිහා බල බල. එහෙම බුද්ධ ශාසනයක් තියෙන. අනේ හාඳුරනේ අපිට නම් බෑ මේ වෙලාවේ මේ මං මගේ දරුවගේ වැඩ ටික කරන ගමන් ඉන්නේ පස්සේ බලමු කියලා යාට කියන්න කාලයක් වමනා වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ විදියට තමන්ව විමසන්න. එතකොට ඇත්තටම දැන් මේ පින්තුන් අහන්නේ මේ මාතෘකාව මම තේරුවෙත් නැහැ. ප්‍රිය විප්‍රයෝග දුක ධර්මානු ප්‍රිය විප්‍රයෝග දුකක් නැහැ පින්වත්නි. හොම බැලුවහම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නැහැ. ඇයි? දරුවා තුල තමාව පේනවා. තමන්ගේ දුව දිහා බලනකොට අම්මට තමන්ව පේන්නේ. තමන්ගේ දුවගේ හොඳට කය දිහා බලාගෙන ඉන්නකොට ඇයි තාම හොඳ කේශ කලාපයක් සහිත හොඳ හමක් සහිතව හොඳ රූපයක් සහිතව ඉන්නකොට එයාට එයා තුලින් අනිත්‍යතාවය පේනවා. ඇයි? තමන් මේ වැහැරිලා ගිහි මෙබඳුම කාලයක් මෙබඳුම කොණ්ඩයක් ගැන හිත හිත හිටපු කමක් මටත් තිබ්බා. එතකොට දැන් මම මගේ කේස් දිහා බලලා දුවගේ කේස් දිහා බලනකොට එයාට තේරෙනවා මොකද්ද? අනේ මේක මොන තරම් අනිත්‍ය වෙච්ච එකක්ද? අනිත්‍ය වෙන එකක්ද කියලා දරුවා තුලින් ඒ අනිත්‍ය දකින්නකොට අනාත්මය දකින්නකොට පින්වත්නි සිතේ ප්‍රිය විප්‍රයෝග දුක උපදින්නේ නැහැ. එහෙනම් යම් කෙනෙකුට දුක නිමා කරන්න තියෙන්නේ කුමකින්ද? දුක නිමා කරන්න තියෙන්නේ පින්වත්නි තමන්ව දැකීමෙන්. තමන්ගේ දරුවා තුල තමන්ව දකින්න. අම්මතුලින් දරුවා තමන්ව දකින්න. මට වෙන්නේ ඔය ටික නේද? දැන් ගොඩාක් දරුවෝ දෙමව්පියන්ට සමානයිනේ. දෙමව්පියෝගේ රූප ස්වභාවයමයි ගොඩක් දරුවන්ට තියෙන්නේ. වෙනස් වෙන්න පුළුවන්. නමුත් කිට්ටුකම්, තමීපකම්, ලංවිච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒවා දකින්නකොට අම්මා තුලින් දරුවට තමන්ව පේන්න ඕන. අනාගතයේ අනාගතයේ දුක අම්මා තුලින් දරුවට පේනවා නම් ඒ දරුවා නිවනට කිට්ටුයි. ඒකට තමයි ධර්මිය ඕන. ඒක ඒ දරුවට නිවනට කිට්ටුයි. ඒ දරුවට අම්මා එකම කෙනා ඒ දරුවා බලන් හිටපු අම්මා අම්මා මැරුණත් එයාට ප්‍රිය විප්‍රයෝග දුක හටගන්නේ නැහැ. ඇයි? එයා හැම වෙලාවකම අම්මා තුලින් එයාවමයි දැක්කේ. අම්මා දරුවා තුලින් අම්මවමයි දැක්කේ. දරුවා දිහා බලනකොට අම්මට පෙනුනේ අම්මගේ අනිත්‍යතාවයමයි. දරුවාට අම්මා දිහා බලාගෙන ඉන්නකොට එයාට වැටහෙන්නේ එයාට අනාගතයේ මේ අනිත්‍ය වී යන කයක් ලැබී ඇති බවමයි. එහෙම බලද්දී පින්වත්නි යා වඩන්නේ කායානුපස්සනාවනේ. ඒ චින්තනයයි දරුවට දෙන්න ඕන. ඒ චින්තනයයි අම්මා වඩන්න ඕන. එතකොට අම්මට දරුවා හිමිවීමේ දුක නැහැ. දරුවට අම්මා හිමිවීමේ දුක නැහැ. මේ දුක අයින් කරන එක මහා ලොකු එකක් නෙමෙයි. ඒක ධර්මයක් තුලින් ඇත්තට මේ විදිහට බලන්න පුරුදු වුණාම බලාගෙන ඉද්දි දුක ගෙවෙනවා. දුක ඉවර වෙනවා. ඉතින් මේක තමන්ගේ චින්තනය තුළ වඩන්න ඕන පුරුදු කරන්න ඕන. තේ බඳු පුහුණු මේ ලොකු දේවල් නෙමෙයි. මේ ධර්මී බර නැහැ ගොඩක් අපේ ජීවිතේට පුරුදු කරගෙන යද්දි. ධර්මයේ පුරුදු කරන්නේ නැති කෙනාට තමයි ධර්මයේ බරක් දැනින්නේ. හොඳට බලන්නකො. මේ ධර්මයේ නොවටිනා දෙයක් තේරෙන්නේ නැහැ, මොනවා කියනවද දන්නේ නැහැ කියලා තේරෙන්නේ ධර්මී වඩන්නේ නැති කමටම. කවුරු හරි ඔයාලට කිව්වොත් අනේ මට නම් මොකක්වත් තේරුන්නේ නැහැ කිව්වොත් ඒකෙන් තේරුම් ගන්න එයා ධර්මී වඩලම නැහැ. වඩන කෙනාට මේ ධර්මී බර නැහැ. එයාට යාව පේන්න ගන්නවානේ. එයා යාගේ සිත දිහා බලන්න පුරුදු වෙලා නම් තමයි සිත ගැන කියන ඒවා තේරෙන්නේ. එයා යාගේ රූපේ ගැන රූපේ දිහා විමසන්න පුරුදු වෙච්ච කෙනෙකුට තමයි මේ රූපේ බුද්ධ ශාසනය කියලා තියෙන දේ කියනකොට තේරෙන්නේ. යම් කෙනෙකුට ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ ඇතුලේ ධර්මයකට එකතු වෙලම නැහැ. එක්කෝ ධර්මයට එකතු වෙලා කියලා එයා වෙන වෙනම අහලා තියෙන්නේ. එක එකනා එක එක කතා කියනවනේ මේ කාලේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ බරයි වගේ දැනෙන්නේ තමා තුළ නොවැඩිච්ච කම නිසා. ධර්මයේ ගැළපිලා ධර්මයේ සැසඳිලා මේ ධර්මයේ තමන්ට හොඳයි අනේ මේ ධර්මයේ වටිනවා කියලා තමන්ට දැනෙන්නේ තමා තුළ ධර්මයක් තියෙන කමට. තෙබඳු ආකාරයට ධර්මයේ වඩාගෙන තමන්ව විමසා ගැනීම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පිනතුන්ලාට උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ මහේෂ් බණ්ඩාර මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් ප්‍රධාන පින්වත් පිරිස. මහේෂ් බණ්ඩාර මහත්මයා ඇතුළු පින්තුන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සැනසille වේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් මීට වසර 9කට පෙර මිය පරලෝ යන්නට යෙදුන DM ගුණසේකර ආදරණීය පියතුමන්ට මැයි මාසයේ 16 වන දිනට යෙදෙන 91 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් එතුමන්ට අනුමෝදනා වශයෙන් තමයි මේ පින්තුන් මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. පරලෝ සැපත් මෑණියන් වන ඉන්ද්‍රාණී ගුණසේකර මෑණියන්ට සහ නන්දන බණ්ඩාර සොහොයුරා ඇතුළු මිය පරලෝගිය සියලු ඥාතීන්ට අනුමෝදනා කරනවා. මහේෂ් බණ්ඩාර මහත්මයා ඇතුළු පිනතුන් නමින් මිය ගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් උපනිස්රය වේවා. සියලුම ඥාතීන්ගේ ආයති භවයේ සසරගත ජීවිත වඩා සුඛිත මුදිත වේවා. මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරූ පින්නතුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. මෙතනට වැඩම කොට වදාළ මේ පූජනීය මෙහෙණින් වහන්සේ ඇතුළු ලක්වාසී ලෝකවාසී සියලුම මෙහෙණින් වහන්සේලාටත් මේ කුසල් නිවන් පිණිස වේවා. ධර්ම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. සියලුම මහා සංඝරත්නයටද මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් මහේෂ් බණ්ඩාර මහත්මයා ඇතුළු මේ ස්ථානීයට සම්බන්ධ වුණු මේ සුපින්වත් සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිසම බලවත් වේවා. සතර වරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් තවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.